ප්‍රවාහනයමැතිතුමා පිළිතුරු දෙන්න. ප්‍රවාහනයමැතිතුමා කරුණාකරලා පිළිතුරු දෙන්න ප්‍රශ්නෙට.
මොකද්ද? සුසිල් නැමැතිතුමා. සුසිල් මොකද්ද?
කරතින්නේ කරු බන්දුල වුණාද නැමැතිතුමාගේ? පිළිතුරු දෙන්න තියෙනවා.
අජිත් මාන්න පෙර මැතිතුමාගේ ප්‍රශ්නේ.
හත්වෙනි ප්‍රශ්නේ. හත්වෙනි ප්‍රශ්නේ.
කරු කතානායකතුමනි ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද M9 දුම්රිය සංඛ්‍යාව 10යි. එම දුම්රිය එන්ජින් ආනයනය කරලා තියෙන වර්ෂ 2000යිදී. වර්ෂ 2000යිදී මේට අවුරුදු 23කට ඉස්සෙල්ලා. ඒ ආනයනය කරන ලද රට ප්‍රංශයේ වැය කරන ලද මුදල ඒ කාලේ රුපියල් මිලියන 1451යි. 1451යි 1.4 බිලියන්. ඊට සඳහන් දුම්රිය එන්ජින් අතරින් මේ වන විට ධාවන මට්ටමේ පවතින ඒවා සංඛ්‍යාව 4යි. අලුත් වැඩියාවට යොමු කර ඇති එන්ජින් සංඛ්‍යාව 5යි. අපහරණය කර ඉවත් කර ඇති එන්ජින් සංඛ්‍යාව 1යි. අවශ්‍යතාවය අනුව පමණක් දුම්රිය එන්ජින් දුම්රිය මැදිරිය ආනයනය කිරීම සඳහා ගල්ඔබන ක්‍රියාමාර්ග කවරේද? අවශ්‍යතාවය කොතරම් තිබුණත් දුම්රිය ආනයනය කරන්න අවශ්‍ය මුදල් නැහැ. ඒක නිසා එවැනි එන්ජින් ආනයනය කරන්න පුළුවන්කමක් මේ කෙටි කාලයක් තුළදී ඇති වෙයි කියලා මට හිතන්න අමාරුයි. ඊළඟට ඒ නිසා ධාවනයට නියමිත දුම්රිය ප්‍රමාණය මගින් සංඛ්‍යාව යටිතල පහසුකම් තත්ත්වයේ යන සාධක මත පදනම්ව දුම්රිය දෙපාර්තමේන්තුව හා ප්‍රධාන අමාත්‍යාංශයේ මගින් භාණ්ඩාගාරයෙන් මුදල් ලබා දුන්නොත් දුම්රිය ඉතා විශාල එන්ජින් වල හිංගයක් තියෙනවා ලබා ගන්න පුළුවන්. එවැනි මුදලක් සම්පාදනය කර දෙන්න භාණ්ඩාගාරයට හැකියාවක් පවතින්නේ නැති බව තමයි මගේ අදහස. මේ වන විට ගාල් කර ඇති දුම්රිය එන්ජින් මැදිරි වලින් යම් ප්‍රයෝජනයක් ගත හැකි ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග තිබෙනවා. සුළු අලුත් වැඩියාවන් සඳහා ධාවනාගාරවල ගාල් කර ඇති දුම්රිය එන්ජින් මැදිරි මාස 3ක පමණ කාලය තුළ නැවත ධාවනයට එක් කරන්න කඩිනම් වැඩපිළිවෙලක් යොදලා තියෙනවා. බැර අලුත් වැඩියාවන් නිමවූ පසු රත්මලාන කර්මාන්ත ශාලාවේ නැවත ඇති දුම්රිය එන්ජින් හා මැදිරි නැවත සේවයට මුදාහරින්ට නියමිතව තිබෙනවා. දුම්රිය එන්ජින් මැදිරි පුනරුත්ථාපනයේ අලුත් වැඩියා වඩා කාර්යක්ෂම විශ්වසනීය ලෙස සිදු කිරීම සඳහා යම් යම් කොටස් බාහිර පාර්ශ්වයන්ට ලබා දීමට කටයුතු කරනවා. ඒ අනුව පෞද්ගලිකාංශයේ සභාගම් වලටත් ඒ සමහර අලුත් වැඩියාවන් කටයුතු මැදිරි අතීතයේ දීලා තියෙනවා වගේම අලුතෙනුත් ලබා දෙන්න කටයුතු යොදනවා. අදාළ නොවේ.
නායකතුමනි, ගරු ඇමතිතුමාගෙන් අහනවා, ඔබතුමා දන්නවද පෞගේ දවස්වල M11 එන්ජින් 10ක් ගෙනල්ලා තියෙනවා. ඒවෑන් එන්ජින් දෙකයි වැඩ කරන්නේ. ඒකට වියදම් කරලා තියෙනවා කෝටි 1000ක් වියදම් කරලා තියෙනවා. රුපියල් කෝටි 1000ක් වියදම් කරලා එන්ජින් 10ක් ගෙනල්ලා දෙකයි දැන්ට පාවිච්චි වෙමින් පවතින්නේ. අනිත් ටික ඔක්කොම ගාල් වල යාඩ් වල තියෙනවා දුවන්නේ නැතුව. ඒ වගේම රුපියල් කෝටි 1156ක් වියදම් කරලා දුම්රිය මැදිරි 160ක් ගෙනත් තියෙනවා. ඒවත් යාඩ් වල වැඩි කොටසක් ඒවත් යාඩ් වල ගබඩා වෙලා තියෙනවා. මේ ව්‍යාපෘතිය සැකසීම සඳහා විතරක් රුපියල් කෝටි 144ක් වියදම් කරලා සක්ෂතා වාර්තාවක් හදලා තියෙනවා. දැන් මේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒවා ක්‍රියාත්මක වීම සඳහා දැන් ඔබතුමා දන්නවා එන්ජින් ගන්නක් කෝටි ගණනක දැන් දුම්රිය හේ ජනතාවට යන්න කෝචි නැහැ. දැන් ගම්පහ දුම්රිය ස්ටේෂන් එකට ඇවිල්ලා ඔබතුමා බැලුවොත් එහෙම උදේ 7ට ආවොත් එහෙම මම ඔබතුමාට ආරාධනා කරනවා ගම්පහින් මාත් එක්ක එක්කහුවලා නැගලා කොළඹට එමු උදේ 7ට කියලා. යන්න තියා හිතන්නවත් හම්බ වෙන්නේ නැහැ. මම කියන්නේ එහෙම තත්ත්වයක් තියෙද්දි මේ මුදල් කෝටි 3-4000ක් වියදම් කරලා ව්‍යාපෘති සකස් කරලා උපකරණ ගෙනල්ලා එන්ජින් ගෙනල්ලා පෙට්ටි ගෙනල්ලා යාඩ් වල හිර කරලා තබා ගැනීමේ තේරුම මොකද්ද? ඒ සඳහා කරන වැඩ පිළිවෙල මොකද්ද?
කිසි දෙයක් මගේ බල සීමාව තුල සිද්ධ වෙත්තේ නැමේ. මීට පෙර දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ පැවතුන විවිධ දූෂණ අක්‍රමිකතා වංචාවලට අපි වගේ උත්තරකරුවෝ නෙවෙයි. ඒ නිසා දැන් මේ ගෙනාපු මැදිරි පිළිබඳ සමහර දේවල් පාවිච්චි නොකර තිබෙන ඒවා මම මේ අමාත්‍යාංශයේ වගකීම් බාරගත්තට පස්සේ කොළඹ වරායේ ගොඩ ගහලා තිබුණේවා නැවත ගෙනියන්න ලිවෙල් අලුත් වැඩියා කළා සේවයට යොදවලා තියෙනවා. ඔබතුමාට මේ මේ අහලා තියෙන මැදිරි ඔබතුමා M1 කියලා අහලා තියෙන උත්තර ඒ අහලා තියෙන එක නෙමෙයි ඔබ දැන් මතු කරන්නේ. ඔව්. ඒක නිසා මට පුළුවන් මේ පිළිබඳ සම්පූර්ණ වார்த்தාවක් මේ උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරන්න. මොකද උපදේශක කාරක සභාවෙත් මේ ප්‍රශ්නේ මතුවෙච්චාම අපි වார்த்தාවක් ඉදිරිපත් කරලා මේ පිළිබඳ ගරු මන්ත්‍රීවරුන්ට පැහැදිලි කිරීමක් කරන්නට කියලා අදාළ බලධාරීන්ට ඒ ඉංජිනේරුවරුන්ට නියම කරලා තියෙනවා. ඒ නිසා ලබන උපදේශක කාරක සභාවට ඔබතුමා පැමිණෙන්න. මේ පිළිබඳ ඒ අදාළ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්.
ඒකටමනේ දෙවනි ප්‍රශ්නය. දැන් ඔබතුමා ආණ්ඩුව වෙනස් වෙනකොට පහුවෙගේ ආණ්ඩුව කරපු දේ අපි දන්නේ නැහැ කියන්න පුළුවන් වගේම ඔබතුමා දැන් ඇමති වෙනස් වෙලත් එකම ආණ්ඩුව තුල තියෙද්දි ඇමතිවරයා වෙනස් වෙලත් දැන් ඔබතුමා කියනවා කලින් කරපු දේ මම දන්නේ නැහැ කියලා. එහෙම වුණොත් මේ රටට වග කියන්න පුළුවන් ද ඇමති කෙනෙක් වශයෙන් ওই විදිහට උත්තර දුන්නාම ඔබතුමා වග කියන්න ඕනේ. මේ රටේ කරපු මේ කොයි ඇමති කළත් කොයි ආණ්ඩුව කළත් ඔබතුමා වර්තමාන ඇමතිවරයා වශයෙන් ඒ වගකීම ජනතාව වෙනුවෙන් බාර ගන්න ඕනේ. එහෙම පැහැරාරින්න බෑ. ඒ විදිහ මම ඔබතුමාගෙන් අහනවා දැන් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ආණ්ඩුව කාලේ ගෙනාපු දුම්රිය මැදිරි අද යාඩ්වල නවත්තලා තිනවා කැඩිලා ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ කාලේ ගෙනාපුවා තාම දුවනවා. එතකොට ඔබතුමා මේ ආණ්ඩුව කාලේ ආනයනය කරපු දුම්රිය මැදිරි 10ක් ඒ වගේම පෙට්ටි 160ක් 260ක් අද ලාවණය වෙන්නේ නැහැ. ඒක ඔබතුමාට පුළුවන් ද එහෙම? ඒක මගේ කාලේ නෙමෙයි, ඒක කලින් කාලේ සිද්ධ වුණේ, මම නෙමෙයි. එතකොට ඇමති කියලා බේරෙන්න පුළුවන් ද? එහෙම නැත්තම් ඔබතුමා මේක දන්නවනම් දැන් දන්නවා කියලා කිව්වනේ. එහෙමනම් ඒ සඳහා ගන්න ක්‍රියාමාර්ග මොනවද? මේ වංචා දූෂණයට එරෙහිව ගන්න ක්‍රියාමාර්ග මොනවද? රට අද කරු ඇමතිතුමනි රට වැටිලා තියෙන මේ වගේ වංචා දූෂණින්ද තමයි. එහෙනම් ඒවට යන්න ඉඩ හැරලා අපි දන්නේ නැහැ කියන්න පුළුවන් නම් මේ රටට කාගේ සරණක්ද?
ගරු කතානායකතුමනි මේ ගරු සභාවට දැනුම් දෙන්න ඕනේ මේ දුම්රිය වත්කම් මැදිරි මේවා ගෙනීමේ කටයුතු කරන්නේ මේ කැබිනට් අමාත්‍යවරු ලෙස හිටපු ඇමතිවරු දන්නවා. ඒ සඳහා ප්‍රසම්පාදන කමිටු පත් කළා, තාක්ෂණික කමිටු පත් කළා, ඉංජිනේරුවරු පත් කරලා ඒවැ ක්‍රියාමාර්ග අනුගමනය කළේ ඒවා නිවැරදි ලෙස තියෙනවද කියලා ඉදිරිපත් කළා තමයි ගේන්නේ. ඒ ගෙනාපුවාම ඒකට ඒ වගකීම ඇමතිවරයා දරන්නේ කොහොමද? මේ සියලුම වාර්තාවල ඇගීම් මෙහෙම කරන්න දැන් දුම්රිය එන්ජින් එකක් මට පුළුවන්ද කොයි විදිහේ එන්ජින් එකක්ද කියලා කියන්න මට දැනීමක් තියෙනවද? නෑ. ඉතින් ඒක නිසා මේවා අපි මීට වඩා පළල්ව දකින්න ඕනේ. මේ සභාවක් මේ ඇමතිවරයෙක්ගේ රාජකාරිය මොකද්ද? ඇමතිවරයාට පුළුවන්ද මේවා පිළිබඳ වගකීම් දරන්න? මේ කරන නිලධාරීන් දැන් කොහෙද ඉන්නේ? සමහර අය මැරිලා. මේ කරන ඒවා ඔක්කොම වගකීම දැන් කරන්නේ වෙන කට්ටියක්, ගෙවල් ගිනි තියන්නේ තව කට්ටියකගේ. ඒ නිසා මේ තත්ත්වය මේ සභාවේ තේරුම් කරගන්න ඕනේ. එක එක්කෙනාට බඩගැහිමෙන් තොරව කොහොමද මේ රාජ්‍යයේ ගණදෙනු සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳ. එහෙමනම් මේ සභාවේ
මාන්න පෙරමන්තුමාගේ
ගිය කාලය තුලදී වෙච්ච ඒවා ගැන ඔක්කොම මේ ඇමතිවරුන්ට කියන්න ඕනේ. එක් එක්කෙනා මේ
සියල්ල ගැන වගකීම් කරන්න කියන. ගරු ඇමතිතුමනි අද රට ලොකු බංකොලොත්තුාවයකට පත් වෙලා තියෙනවා. ඔබතුමා තමයි ජනතාවගේ නියෝජිතයයි අමාත්‍යංශයේ බලන ජනතාවගේ නියෝජිතය ඔබතුමා. එහෙමනම් ඔබතුමාගේ වගකීමක් තියෙනවා. ඔබතුමා එන්ජින් ගන්න දන්නේ නැහැ හැරි. නමුත් ජනතාව නියෝජනය කරන නායකයා ඔබතුමා එම පාලනය කරන. ඒ නිසා ඔබතුමාට අයිතියක් තියෙනවා යම් පරීක්ෂණයක් කරලා වංචා දූෂණ හෙළිදරව් කිරීමේ අයිතියක් තියෙනවා කවුරු කොයි ආණ්ඩුවේ කරත්. අද ඔබතුමා කියන කාලේ ඉන්න හිටපු ඇමතිවරයා අද ඇමතිවරයෙක් ඔය ආණ්ඩුවේම ඇමතිවරයෙක් ඔබතුමාගේම හිතවතෙක්. එතකොට ඔබතුමාගේ වගකීමක් තියෙනවා.
මේ ගරු සභාවේ කාලය ගත කරන්න නැතුව අපි මේකට උපදේශක කාරක සභාවේදී ගරු අහගෙන ඉන්න ගරු මන්ත්‍රීවරු මේ ප්‍රශ්නේ මතු කරලා ඒ සඳහා සම්පූර්ණ වார்த்தාවක් උපදේශක කාරක සභාවට මේ මන්ත්‍රීවරුන්ටත් ප්‍රශ්න අහලා උත්තර හොයාගන්න පුළුවන් වෙන ලෙස ඉදිරිපත් කරන්නට කියලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒක එතනට එන්න කමිටුව පත් කළා තමයි වார்த்தාව අරන් එන්නේ. එනිසේ වார்த்தාව ආපුවම ඒක බලන්න.
හරි, බොහොම ස්තුතියි උපදේශක කාරක සභාවේදී ප්‍රශ්න ගන්න මන්ත්‍රීතුමා ඉම්රාන් මහරොක් මන්ත්‍රීතුමා බුද්ධ ශාසන මාත්‍යමාගෙන්
අහනවා. ගරු කථානායකතුමනි, ආ එක මෑත කාලීන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් වෙන්කල පුරාවිද්‍යා ප්‍රදේශ වශයෙන් නැගෙනහිර පළාතේ කිසිදු ඉඩමක් අත්පත් කර ගැනීමට කටයුතු කර නැත. ආ දෙක ඉහත පිළිතුරු අනුව මේ ප්‍රශ්නයට අදාළ නොවේ. අතුන පුරාවිද්‍යා දෙපාර්තමේන්තු මගින් වෙන් කළ පුරාවිද්‍යා ප්‍රදේශ වශයෙන් ප්‍රකාශයට පත් කළ කරනු ලබන කිසිදු ඉඩමක් පරිපාලනය සඳහා භික්‍ෂූන් වහන්සේ හෝ නමක් හෝ වෙනත් පාර්ශවයක් වෙත සම්බන්ධ කර ගැනීමට පුරාවස්තු ආඥාපනත ප්‍රකාරව බලතල නොමැති හෙයින් කිසිදු ස්ථානයක් එවැන්නක් සිදු වී නොමැත. ආ අදාළ නොවේ.
බොහොම ස්තුතියි. මම දෙමළෙන් අහන්නම් ඇමතුමා ප්‍රශ්නේ. ගෞරව සභානායකර අවர்களே, என்னால் சமர்ப்பிக்கப்பட்டிருக்கின்ற இந்த தொல்பொருள் திணைக்களத்தினால் அண்மை காலத்திலிருந்து கிழக்கு மாகாணத்தில் மேற்கொள்ளப்படுகின்ற காணி சுயரிப்பு தொடர்பான கேள்வி விவாதத்திலே உண்மையிலே 2-3 தினங்களுக்கு முன்னர் எங்களுடைய திருகோணமலை மாவட்டத்தில் குச்சவெளி பிரதேச செயலக பிரிவிலே அரிசிமலை பொன்மலை குடா என்று சொல்லப்படுகின்ற பிரதேசத்திலே ஒரு பௌத்த பிக்கு ஒருவரினால் சிலை ஒன்றை வைக்க முயன்றதின் பொழுது ஏற்பட்டிருக்கின்ற ஒரு நிலைப்பாடு இன்று சமூக வலைதளங்களிலே பரவலாக பேசப்பட்டுக் கொண்டிருக்கின்றது. குறிப்பாக அந்த மத குரு அவர்களுடைய MST வழங்கப்பட்டிருக்கின்றது. அந்த பாதுகாவலர்கள் அந்த இடத்திலே மக்களை அச்சுறுத்துகின்ற ஒரு நிலைப்பாடும், அதே போன்று துப்பாக்கிகளை காட்டி பயமுறுத்துகின்ற ஒரு நிலைப்பாடும், அதே போன்று அந்த சிலை வைக்கின்ற நோக்கத்தை தடுத்த மக்களுடைய நிலைப்பாடும் இன்று ஒரு கேள்விக்குறியாக காணப்பட்டுக் கொண்டிருக்கின்றது. உண்மையிலே கௌரவ அமைச்சர் அவர்களே, சென்ற சில காலங்களுக்கு முன்னர் இனவாதத்தின் மூலமாகத்தான் இந்த நாட்டிலே நாங்கள் படாத பாடுபட்டு இன்று நாடு இந்த நிலைக்கை அடைந்திருக்கின்றது. ஆகையால் இந்த நிலையை அடைந்திருக்கின்ற இந்த சந்தர்ப்பத்தில் கூட இன்று இவ்வாறான இனவாதங்களை உருவாக்குகின்ற செயற்பாடுகள் இடைநிறுத்தப்பட வேண்டும் என்பதுதான் எங்களுடைய ஒரு வேண்டுகோளாக காணப்படுகின்றது. குறிப்பாக இந்த இனவாதத்தை உருவாக்குகின்ற இந்த செயற்பாடு சம்பந்தமாக கௌரவ அமைச்சர் அவர்கள் ஏதாவது அறிந்திருக்கின்றீர்களா, அல்லது இது சம்பந்தமான உங்களுடைய கருத்துக்களை நாங்கள் எதிர்பார்க்கின்றோம்.
கரு கதாநாயக துமணி, மே கியன சித்திய சம்பந்தவ தொருத்துரு அப்பிட லபில நே அப்படி வலாபுரத்து வேணா இதிரியதி மே பிடிபதவ விமசலா கரு மந்திரி துமாட்ட ஏ பிடிபதவ பிடித்துரு லபாதேன் ஏ எக்கம கரு மந்திரி துமாட்ட சந்தான் கரான்னட் ஓனே புரா வித்யாவ வித்யாவக் வினா ஆகமகட ஹோ ஜாத்தியகட கத்திவ கட்டியுத்து கரான்னட் ஹொந்தனே ஏக மகே பௌத்கலிக மதே புரா வித்யாவ வித்யாவக் ඒක විද්‍යානුකූල මූලධර්ම මතපදනම් වෙච්ච එකක්. එහෙම නැතුව මේ ආගමික හෝ ජාතික වශයෙන් හෝ එහෙම දෙයක් නෙමෙයි. මේ බයි පුරාවස්තු සියල්ලක්ම අපිට අයිති දේවල්. මේ රටට අයිති දේවල්, මේ ලෝකෙට අයිති දේවල්. මේ පිළිබඳව ඔබ අහපු දේ, මේ අතුරු ප්‍රශ්නෙන් අහපු දේ පිළිබඳව අපි වෙනම වර්තාවක් ඔබ වෙත ලැබීමට කටයුතු කරන්න. இரண்டாவது கேள்வியாக உண்மையிலே தொல்பொருள் திணைக்களத்துக்கு சொந்தமான காணிகள் என்ற வர்த்தமானி அறிவித்தல்கள் வெளியிடுகின்ற சந்தர்ப்பத்திலே அந்த காணியிலே வசிக்கின்ற மக்கள் சம்பந்தமான எந்த ஒரு நலன்கள் பற்றியும் கருத்தில் கொள்ளப்படுவதில்லை. இரண்டால் அங்கிருக்கின்ற மக்கள் யுத்த காலத்தினால், யுத்த காலங்களிலே அவர்கள் அந்த இடத்தை உற்று சென்றதற்கு பின்னர் யுத்தம் முடிந்து மீண்டும் அந்த காணிகளிலே அவர்கள் குடியேறுகின்ற பொழுது இவ்வாறான வர்த்தமானி அறிவித்தல்கள் முன்னெடுக்குகின்ற சந்தர்ப்பத்தில் அவர்களுடைய நலன் கருதின விடயங்கள் அதிலே உள்ளடங்கப்படவில்லை என்பதை கௌரவ அமைச்சர் அவர்கள் விளங்கிக் கொள்ள வேண்டும். அதே போன்று அந்த வர்த்தமானியுடைய ஒரு உண்மை தன்மைதான் என்ன என்பதை நான் இந்த இடத்திலே கேட்பதோடு குடியிருக்கும் மக்களினுடைய, குறிப்பாக அந்த விவசாய காணிகளுக்குடைய அந்த வர்த்தமானியை வெளியிடுகின்ற பொழுது அங்கு காலங்காலமாக
பயிர் செய்கையிலே ஈடுபடுகின்ற மக்களுடைய அல்லது அங்கு வீடுகளிலே இருக்கின்ற மக்களுடைய நிலைப்பாடுதான் என்ன என்பதையும் கௌரவ அமைச்சர் அவர்கள் இந்த இடத்திலே அறிவிக்க முடியுமா?
கத்தாநாயகத்துமணி, கிசியாம் அவஸ்தாவுக்கு எவனி அக்கிரமிக்கதாவே சித்துவேலா தேனானாங் யோமுகரான் அப்பி சூதானாங் எப்பிலி மதோ சொல்ல வரா. பூமி சுத்தி
பூமிசுத்தி வீரசிங் வீரசிங்க மந்திரி துமா. எஸ் பிளீஸ். நவ் தீஸ் ஹி ஹேட் ஃபினிஷஸ் டூ க்வெஸ்சன்ஸ். யெஸ் தட்ஸ் ட்ரூ. ஸோ கம்ப்ளீட்டட் தட்.
ඔබතුමා අමතිවරයා හැටියට ලබා දුන්නු උත්තරය පිළිබඳ අපි සතුටු වෙනවා. නමුත් ඒ සිද්ධියේදී යම් ආගමික නායකවරු සමග ඒ නායකවරු ඇමති ආරක්ෂා අංශයේ නිලධාරීන් පිරිවරාගෙන ගිහින් තියෙනවා. ගිහින් පිස්තෝලය පෙන්නලා තර්ජනාත්මක ලෙස එතන විරෝධතාව දැක්පු ජනතාව එක්ක හැසිරලා තිබෙනවා. මේ ඇමති ආරක්ෂාංශයේ නිලධාරීන් කොහොමද එවැනි ආගමික නායකවරුන්ට ආරක්ෂා ලබා දීලා ඔතනට ගියේ කියන එක පිළිබඳව ඔබතුමා හොයා බලනවද? ඒ පිළිබඳව අපිට වාර්තා කරනවද?
ගරු කථානායකතුමනි, මේ ඇමති ආරක්ෂකාංශයේ බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට අයිති එකක් නෙමෙයි. එයින්ද ඒක යොමු කරන්න ඕනේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යකරු අමාත්‍යතුමා වෙත.
கௌரவ அமைச்சர் அவர்களே, நீங்கள் ஒரு இனவாதி. நீங்கள் கடந்த காலத்திலே மட்டக்களப்புக்கு வந்த பொழுதும் குசலான மலையிலே வைத்து உங்களை தடுத்து அனுப்பினபடியினால்தான் இன்றும் குசலான மலையிலே இந்து சைவ சமய வழிபாடுகளை செய்யலாம். இந்த தொல்பொருள் திணைக்களம் என்றதை வைத்து நீங்கள் இந்த நாட்டுக்குள்ளே மீண்டும் ஒரு குழப்பத்தை ஏற்படுத்தான் முயற்சிருக்கிறீர்கள். வடுக்குநாரி மலையிலே ஒரு குழப்பம், எங்களுடைய குருந்தூர் மலையிலே ஒரு குழப்பம், குசலான மலையிலே ஒரு குழப்பம், அரிசிமலை என்று சொல்லி இப்ப திருவண்ணாமலையிலே புல்மூட்டையிலே ஒரு குழப்பம். இந்த நாட்டினுடைய IMF இருந்தே ஒப்பந்தம் வந்தாலும் சரி, எது வந்தாலும் சரி, உங்களை போல இனவாதிகள், உங்களை போல இனவாத அமைச்சர்கள் இந்த தொல்பொருள் சேலனியை வைத்து வடக்கு கிழக்கில் எங்களுடைய காணிகளை சுயரிக்க செய்யறதுதான் எங்களுடைய பிரச்சனை. தொல்பொருள் சேலனி என்றது தொல்பொருளை பாதுகாக்க நாங்களும் உறுதியா இருக்கிறோம். ஏன் வேர்ல்ட் ஹெரிடேஜ் ஆர்கனைசேஷனை கூப்பிடுங்கள், உலகத்திலே தொல்பொருள் போன்ற விடயங்களை பாத நாங்களும் இருக்கிறோம். ஆனால் தொல்பொருள் என்ற பேரில் ஏன் பௌத்த பிக்குமர் வர வேண்டும், ஏன் பிளத்த பிக்குமர் வர வேண்டும்? அதிகாரிகள் இல்லையே அதிகாரம். மட்டக்களப்பிலையும் கூட அண்மையிலும் கூட 15 இடங்கள் நாட்டிலே சோறுக்கும் தண்ணிக்கும் வழி இல்லாமல் இருக்கும் பொழுது தொல்பொருள் காசு வைக்கிறீங்கள். இவ்வாறான இனவாத செயலில் நீங்கள் தொடருமா இருந்தால் IMF மட்டுமில்லை, இந்த நாட்டை எவராலையும் காப்பாற்ற முடியாது. இந்த தொல்பொருள் செயலனையும் தொல்பொருள் திணைக்களம் நீங்களும் இந்த அரசாங்கமும் இனவாதத்துக்காக தான் இதை பயன்படுத்துறீங்க. இதை உடனடியாக நிறுத்தாவிட்டீங்களா? வடக்கு கிழக்கை நாங்கள் வடக்கு கிழக்கை முடக்குவோம். நீங்கள் போல உங்களை போல இனவாத அமைச்சர் வடக்கு கிழக்கை வர முடியாத அளவு நாங்கள் செய்ய வேண்டதை மறந்து விடாதீங்க.
எஸ் கரு கதாநாயகத்துமணி, கௌருஹாரி அப்பிட்ட தேக்கக் துன்னோத் ஏ தேக்க பாரகத்தி நேத்தான் ඒ තෑග්ග කාටද? දුන්න කෙනාටමයි. බොහොම ස්තුතියි.
ඩී වීරසිංහ මන්ත්‍රීතුමා නැත. ඇබ්සන්ට්. මදුර විතානගේ මන්ත්‍රීතුමා තුමත් නැත. දෙවන මාතේ 9 වෙනි ප්‍රශ්නේ. අහනවද කවුරු හරි? හරි. වීරසිංහ මන්ත්‍රීතුමා, මේ ප්‍රශ්නේ අහනවද කවුරු හරි? එමතුමා උත්තරේ සභාගත කරන්න.
සභාගත කරන්න.
මදුර විතානගේ මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය. තුමා හිටියා. ඒකත් බුද්ධ ශාසන එමතුමා සභාගත කරන්න. ගරු එමතුමා. ඔය යස් දිලන්. ඉන්න මේ සභා මේ පිළිතුරු සභාගත කරන්න එක. ගරු ඇමතුමාට පිළිතුර සභාගත කරන්න ඉඩ දෙන්න.
සභාගත කරනවා.
බොහොම ස්තුතියි. දැන් කියන්න දිලාන්.
කරු කථානායකතුමනි, අපන් දැනගන්න කැමති ඔබතුමාගෙන් මේ සාමාන්‍යයෙන් අපේ පාර්ලිමේන්තුවේ අපි සභාව එකතු වෙලා අපි පාර්ලිමේන්තුවේ අපි සියලු දෙනා එකතු වෙලා යම් තීන්දුවක් ගත්තායින් පස්සේ ඒ තීන්දුව ක්‍රියාත්මක නොවනවා නම්
දැන් මන්ත්‍රීතුමා ඔය ප්‍රශ්නේ මතු කරා.
මම අහන්නේ. ඒත් කියද නොවනවා නම් ඒ පිළිබඳව අපිට අහන්න තියෙන්නේ ඔබතුමාගෙන්ද එහෙම නැත්නම් ඔබතුමා නැතු වෙන කෙනෙක් අහන්න තැනක් තියෙනවද?
ඒ ප්‍රශ්නෙට පිළිතුර රජයෙන් ලබා දුන්නා. ඒ ප්‍රශ්නේ දැන් දෙතුන් පාරක් මතු
කරා. නෑ නෑ නෑ.
අවතවත් මතු කරන එක.
ගරු කතානායකතුමනි, ඒ ප්‍රශ්නේ එමෙතුමාගෙන් පිළිතුර බලාපොරොත්තු වෙන ඔබතුමාගෙන්. ඔබතුමා මූලාශ්‍රයේ ඉන්නකොට අපි පාර්ලිමේන්තුවේ සියලු දෙනා ආණ්ඩුව සහ විරුද්ධ පක්ෂ එකතු වෙලා ගත් තීන්දුවක් මේ මොහොතේ නීති විද්‍යාලයේ නීති විද්‍යාලයට කරන්න ගත්ම කරන්නේ නැහැ.
ඒ වෙනුවෙන් අපි පියවර ගන්න ඉන්න කතා කරලා.
පියවර ගන්නම්.
ඔව්. උඹට ඔව් එමෙතුමා.
හරි.
උත්තරයක් දෙනවද?
ඔව්. ගරු ජයන්ති ජයවිර මන්තුමා ප්‍රශ්නයක් මතු කළා.
ඔව්.
තස්පෙල ඔබතුමා ප්‍රශ්නේ අහන්න උතුර මට ඒකට
අහන්න ඉක්මනට අහන්න මේ ප්‍රශ්නේ. ගෙවින්ද කුමාරතුංග මන්ත්‍රීතුමා ප්‍රශ්නය අහන්න.
විපක්ෂ නායකතුමා අර මතුකලා රුහුණු විශ්වවිද්‍යාලය සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ එක්තරා ආකාරයකට ඒකපාර්ශ්විකයි කියන එකයි අපේ අදහස. ඒ කියන්නේ රුහුණු විශ්වවිද්‍යාලයේ කොරෝනා කාලයේදී සහ ඊටපසු විවිධ දුෂ්කරතා තුළ උපකලවිතුමා සහ පීඨාධිපතිවරු මේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් කළ තියෙන කැපවීමත් සැලකිල්ලට ගන්න මෙවැනි ප්‍රශ්න මතු කරනකොට ඒකම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සහ අද ආචාර්යවරු තමන්ගේ බදු පිළිබඳ ගැටලුවක් උඩ සමස්ත රටේම ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනය අයිම වෙන තැනට කටයුතු කරනවා නම් නිදස් අධ්‍යාපනයේ කඩාකප්පල් වෙන තැනට කටයුතු කරනවා නම් කරු ඇමතුමනි අපි හිතන්නේ නම් මේ රටේ ඒ ආයතන මේ රටේ නිදස් අධ්‍යාපනය අහෝසි වෙන තැනට මොකද මේ පෞද්ගලික අධ්‍යාපන කටයුතු සියල්ල සිදු වෙද්දී විශ්වවිද්‍යාලයේ නිදස් අධ්‍යාපනය ඒ හරහා උසස් අධ්‍යාපනය සාධන සාමාන්‍ය පෙළ ශිෂ්‍යයන් ඉතාම විවාහ වෙන වයස දක්වා අධ්‍යාපනය ලැබෙමින් සිටිනවා. ඉතින් මේ தත්ත්වය එක පාර්ශවයක විතරක් ප්‍රශ්න වලට සීමා නොකර පුළුල්ව බලන්න කියලා ශිෂ්‍යයන්ගේ පොදු අධ්‍යාපන අයිති වෙනුවෙන් පෙනී ඉන්න උපකලපිතුරු සහ පීඨාධිපතිවරු වෙනුවෙන් රජයේ පෙනී ඉන්න කියලා අපි ඉල්ලා
සිටිනවා. අර ගරු කථානායකතුමනි ප්‍රශ්න දෙකට මම එකවර පිළිතුරු දෙන්නම්. විශේෂයෙන්ම ජයන්ත ජයවිර මහත්මයා ඉතාම වැදගත් ප්‍රශ්නයක් මතු කළා. අධ්‍යයන පොදු සාතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් කළා. සමහන් ජයන් සමරීර මහත්මයා උසස් පෙළ උත්තරපත්‍ර පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් දැන් ඊයේ වන විට ගුරු සංගම් වල එකඟතාවයක් පළ කළා. ඔබතුමන්ලා දකින්න ඇති රූපවාහිනී පවා ඒගොල්ලෝ ප්‍රසිද්ධිය ප්‍රකාශයක් කළා. ඒගොල්ලෝ මේ වන විට අපි සාමාන්‍යයෙන් උත්තරපත්‍ර පරීක්ෂා කළා අවසානයේදී ආරම්භ කරන ප්‍රායෝගික පරීක්ෂණ දැන් පටන් ගත්තා. ඒතොර අර වෙන්න තියෙනව ප්‍රමාදය අපි යම් ප්‍රමාණයකින් වළක්වීම සඳහා දැන් ඒ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ගුරුවරුන් සහභාගි වෙනවා. ඊළඟ හරනේ එයාගේ එකඟතාවයක් තියෙනවා ගුරු සංගම් වල දැන් පත්‍ර ප්‍රශ්න පත්‍ර උත්තර පත්‍ර පරීක්ෂාවට ඒගොල්ලෝ අවතීර්ණ වෙනවයි කියන කාරණය පිළිබඳව මාත් සමග සාකච්ඡාවල් දෙකුවා. එයාට දෙන්න ඕන දීමනා උපරිම මට්ටමින් අපි වැඩි කරලා තිනවා. මේ ඊයේ පෙරද වැඩි කරපු එකක් නෙවෙයි, මාස එකහමාරකට කලින් උත්තර පත්‍ර පරීක්ෂා කිරීමට පෙර තමයි ගුරුවරුන්ගේ දීමනා වැඩි කළේ. මම අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළා. මිලියන 425කට වැඩියෙන් අතිරේක ප්‍රතිපාදනයක් භාණ්ඩාගාරයෙන් ලබා දුන්නා. මේ දරුවන්ගේ තියෙන මේ ප්‍රශ්නේ විසඳීම සඳහා දැන් ඒක අපි සමතයකට පත් කරගෙන තිනවා ගුරුවරුන්ගේ පැත්ත. ඊළඟට විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයත්තක මම සාකච්ඡාවට තුනක් පැවැත්තුවා. එකක් ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යංශයේ එහි ලේකම් මේ සිරුන්ත ඒත් මාසේ කාමාරකට පෙර මේ උත්තරපත්‍ර පරීක්ෂා කිරීම ආරම්භ කිරීමට පෙර ආතුව තමයි මම මේ සියල්ල ආරම්භ කළේ. එතෙන්දී එතුමන්ලා ඉල්ලීම් හතරක් ඉදිරිපත් කළා. ඒකේ පළවෙනි ඉල්ලීම තමයි මේ ටැක්ස් බදු පිළිබඳව අනිත් පූර්තිකයන් සමග ගෙනියන සටනේදී එතුමන්ලාගේ ස්ථාවරය. ඒතර ඒක අපි මුදල් අමාත්‍යංශයට යොමු කළා. මුදල් රාජ්‍ය අමාත්‍යමත් දන්නෝ ඒක ඒ පැත්තෙන් විසඳන්න ඕනේ කාරණයක්. ඒක අපිට විසඳන්න බෑ. නමුත් විශ්වවිද්‍යාල මහාචාර්ය ආචාර්යවරුන් මේ උත්තරපත්‍ර පරීක්ෂා කිරීමේදී විශේෂයෙන්ම ප්‍රශ්න පත්‍රයක සකස් කරපු මහාචාර්යවරයා තමයි යම් නියදියක් උත්තරපත්‍ර පරීක්ෂා කළා මාකින් ස්කීම් එක හදන්නේ. ඒතර ඒ මහාචාර්යවරයා මිසක් වෙන කෙනෙකුට ඒක කරන්න බෑ. ඒතර එතුමන්ලා අනිවාර්යයෙන්ම මේ සේවයට පැමිණිය යුතුව තිබෙනවා. ඒ නිසා ඒ ආයට ගෙවන්නා වූ දීමනාව 75-80 කින් අපි වැඩි කළා. ඒකත් නිවේදනය කළා. ඒකටත් මම ප්‍රතිපාදන සොයාගත්ත භාණ්ඩාගාරෙන් අතිරේක ප්‍රතිපාදන. ඊළඟට උත්තරපත්‍ර පරීක්ෂා කිරීමේදී පැනල්ස් දෙකක් හෝ තුනකින් ඒක පරීක්ෂා වෙනවා. එතකොට ප්‍රශ්න පත්‍රය හදපු ඒ විෂයට අදාළ මහාචාර්යවරයා, ඒකට සහය දුන්න ජ්‍යෙෂ්ඨ ආචාර්යවරු, ඒගොල්ලෝ ප්‍රධාන පාලකවරු හැටියට, ප්‍රධාන පරීක්ෂකවරු හැටියට, ඊළඟට සහකාර පරීක්ෂකවරු හැටියට පැනල්ස් දෙකකින් යනවා. ඒතර ඒකට 1300ක් විතර සහභාගී වෙනවා උත්තරපත්‍ර පරීක්ෂා කිරීමේදී විශ්වවිද්‍යාල මහාචාර්යවරු සහ ආචාර්යවරු. එසා එතුමන්ලගේ ඉල්ලීම් හතරෙන් තුනක්ම අපි ඉටු කළා. දැන් මේ වෙනකොට බහණ්ඩාගාරයේත් එකඟතාවය ඇතිව ඒ විශේෂයෙන්ම සබටිකල් ලීව් වලට දෙන. එහෙම නැත්නම් ශිෂ්‍යත්ව සඳහා එන ගුවන් ගමන් බලපත්‍රයේ ගාස්තු ගෙවීමේ වැඩපිළිවෙළ අපි සකස් කළා දුන්නා. ඒක එක් ප්‍රධාන ඉල්ලීම. දෙවෙනි එක විශ්වවිද්‍යාලයක් වෙනත් විශ්වවිද්‍යාලයක් එක් විශේෂයෙන් විදේශ විශ්වවිද්‍යාලයක අවබෝධතා දිවිසුම් අත්සන් කරනකොට විදේශ කටයුතු අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය යොමු කරලා එකඟතාවයක් ගන්න ඕනේ. හැබැයි ඒකත් අපි වෙනස් කළා. ඒගොල්ලන්ට අත්සන් කළා අපිට දැනුම් දෙන්න ඕනේ දාහට. මොකද රෙකෝඩ් එකක් තියෙන්න ඕනේ නිසා. ඊළඟ කාරණේ තමයි 2020-21 සබටිකල් ලීව් හෝ ශිෂ්‍යත්ව අරගෙන ගියාට කොවිඩ් 19 නිසා පාඨමාලා සම්පූර්ණ කරගන්න බැරි වුණා. ඒකත් අපි එකඟ වුණා. ඒකට අවුරුද්ද හෝ දෙක ඉල්ලුම් කරන ප්‍රමාණයට ඒක කාලය දික් කළා දෙන්න. ඊටත් අමතරව ඒ අයගේ දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී දුෂ්කර ප්‍රදේශවල ඉන්න අපි තුමු සබර්ගම විශ්වවිද්‍යාලේ රත්නපුරේ අර වෙන පාසලක් නැහැ. ඒ වගේ විවිධ ප්‍රදේශවල. දැන් ඒකත් අපි සියල්ලම වගේ මේ වෙනකොට ඒ සඳහා අපි ප්‍රතිචාරය දක්වලා තියෙනවා. ඊළඟ කාරණය තව කරුණු දෙකක් ඉදිරිපත් කළා. එකක් රුහුණු විශ්වවිද්‍යාලේ ඉන්කුවරි එක තියන්න. ඒ රුහුණු විශ්වවිද්‍යාලේ ඉන්කුවරි එක තියන්න වෙන්නේ ප්‍රතිපාදන කොමිසමට යවලා ලේකම් කාර්යාලයට යවලා එතනින් ලැබෙන නිර්දේශයත් එක්ක. මොකද ඇමතිවරයාටත් හිතුමතයට මේ ඉන්කුවරි එකක් තියන්න බෑ. මොකද ඇමතිවරයා නෙවෙයි උපකුලත්වරයා පත් කරන බලධාරියා. පත් කිරීමේ බලධාරියාම තමයි එකඟතාවයකින් නිර්දේශ කරන්න ඕනේ. ඒකට ඉන්කුවරි එකක් තියන්න. ඒක අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒක අපි සියලු තොරතුරු යවලා තියෙනවා. අර මුලින් කිව්ව ලේකන සියල්ලම යවලා තියෙනවා. ඊළඟ කාරණය තමයි එයාගේ රිසර්ච් ඇලවන්ස් එක. දැන් රිසර්ච් ඇලවන්ස් එක සියලු දෙනාටම ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් රිසර්ච් කරන අයට විතරයි ලැබෙන්නේ. ඒ රිසර්ච් ඇලවන්ස් එක ඒගොල්ලන්ගේ බේසික් සැලරි එකෙන් 30%. සාමාන්‍යයෙන් වෙන්නේ රිසර්ච් ඇලවන්ස් එකට ටැක්ස් එක වදිනකොට රුපියල් 8000 10000 අතර ප්‍රමාණයක් අඩු වෙනවා. ඉතින් ඒකත් අපි සුභවාදී ලෙස ප්‍රතිචාරය දක්වලා මුදල් රාජ්‍ය අමාත්‍යතුමා ඉන්නවා. අපි එතුමන්ට යවලා දැන් ඒක අන්ඩර් කන්සිඩරේෂන්. ඒක වෙනත් ආකාරයකින් ඒ පිළිබඳව සහනයක් ලබා දෙන්න. එතකොට ඒ කියපු සියලුම ඉල්ලීම් වලට අමාත්‍යංශය හැටියට කරන්න පුළුවන් උපරිමයෙන් අපි කළා තිනවා. මම විශ්වාස කරන එතුමන්ලා හෙට අනිද්ද වෙනකොට අපි යේසුමන්නේ සාකච්ඡාවක් තිබ්බා. හෙට හෝ අනිද්ද වෙනකොට එතුමන්ලගේ ප්‍රතිචාරය දක්වයි. මොකද ඒගොල්ලන්ගේ යම් ක්‍රමවේදයක් තිනවා. ඒ නිසා අපි සුභවාදීව කල්පනා කරනවා මේ වෙනකොට උත්තරපත්‍ර මාකින් ස්කීම් හදන පිරිස ඉන්නවා. දැන්ට විශ්වවිද්‍යාලයේ ආචාර සංගමේ නැති අය ඒ අයගේ ඒවා ඒගොල්ලෝ මාකින් ස්කීම් හදනවා. එනිසා උත්තරපත්‍ර පරීක්ෂා කිරීමේ යම් වැඩපිළිලක් මේ වෙනකොට අපි ආරම්භ කළා තියෙනවා. මම විශ්වාස කරනවා මීට වඩා ප්‍රමාද නොවි මේක ආරම්භ කළා අපිට පුළුවන් වෙයි කියලා. අපි සැලසුම් කළ ආකාරයට වඩා සතිය දෙකක් පමණ පහු වෙවි. නමුත් මේ කටයුත්ත අවසන් කරන්න මොකද මෙයින් ප්‍රශ්නේ මතුවෙන්නේ. මොකද මේක වෙන කෙනෙකුට කරන්න බෑ. දැන් තෙල් සංස්ථාවේ සයෝගේ වර්ජිනය කළාම කීප දෙනෙක් ගෙනලා හමුදාව දාලා නැටන් ඒක කරන්න පුළුවන්. හැබැයි උසස් පෙළ උත්තරපත්‍රයේ සකස් කරපු මහාචාර්යවරයා මිසක් වෙන කෙනෙකුට ඇවිල්ලා මාකින් ස්කීම ගාදන්න බෑ. ඉතින් ඒක නිසා මේකේ අපි එතුමන්ලත් එක්ක සුහදව කටයුතු කළා. අපි මෙතෙක් කල් සුහදව කටයුතු කරන් ගිහිල්ලා තිනවා. මං හිතනවා හෙට හෝ අනිද්දා ඒ ධනාත්මක ප්‍රතිචාරය ලැබිලා දරුවන් මොකද එතුමන්ලගේ දරුවෝ උසස් පෙළ ගල්ලා ඉන්නවා. මං දන්නවා මේ වෘත්තියේ යෙදිලා ඉන්න ඇගේ දරුවෝ දහස් ගණක් මේ උසස් පෙළ ගල්ලා ඉන්නවා. ඉතින් ගෙදරත් ප්‍රශ්න මතුවෙනවා ඇති. ඒ නිසා මේක පටලව ගන්න අවශ්‍ය නැහැ. මේ බදු ප්‍රතිපත්තියත් එක්ක. මොකද ඒක රටේම ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තිය. ඒකට ජූනි මාසේ වෙනකොට ජනාධිපතිතුමා කිව්වාගේ ඊළඟ රිවියු එකේදී යම් ආකාරයක ඒක රිවියු කරાવી. හැබැයි දැන් අනිත් සියලුම ඉල්ලීම් අපි ඉටු කරලා තිනවා. ඒ නිසා අපි ගන්න පුළුවන් උපරිම දේ අපි අරන් තිනවා. ඒ නිසා මම විශ්වාස කරනවා සද්භාවයෙන් එතුමන්ලා මේ කටයුතු අවතීර්ණ වෙයි
කියලා. දැන් සමරීර මන්තුමා දැන්
ඔබතුමාම සුභවාදී බලාපොරොත්තු තබාගෙන ඉන්න නිසා අපි හිතනවා මේ ගැටලුව විසඳයි කියලා. අපි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ දරුවන්ව හිලා මේ තමන්ගේ උත්ති අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා දරුවන්ව මේ බිල්ලට තියාගන්න එපා කියන ඉල්ලීමත් අපි මේ වෙලාවේ කරනවා විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගෙන්. ඒ වගේ මම දැනගන්න කැමතියි ඔබතුමාගෙන් මේ මත දැන් මේක ප්‍රමාද වෙලා තිබෙන නිසා අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීම තවදුරටත් ප්‍රමාද වීමට හේතුවක් වෙනවද මේ தත්වය? නැත්නම් අපු සාමාන්‍ය පෙළ විභාගයේ කොයි දවසේ පවත්ව කොයි කාලයක වانوں පවත්වන කල්පනා කරලා තිබෙනවද සූදානම් වෙලා තිනොත්?
ඔව් වීඩියෝ මන්තුමත් ඉක්මනට ඔබතුමයි ප්‍රශ්න අහන්න දැන් කාලය නෑ අපිට. නැත්නම් නවත්තන්න වෙනව මේක.
අරු සිසිල් පෙම ජාත ඇමතුමා මම හිතන්නේ තාමත් සංකීර්ණ කාරණාවක් ඔබතුමාට කිමක් පැවරලා තියෙනවා මේ අධ්‍යාපන ශේෂ සම්බන්ධව විශේෂයෙන්ම සස අධ්‍යාපන සහ පාසල් අධ්‍යාපන සම්බන්ධව. ඔබතුමා මේ ප්‍රශ්නයටම අදාළ කාරණාවක් අධ්‍යාපන ශේෂ්ඨ ඔබතුමා දන්නවා පහුගිය කොවිඩ් අර්බුදය නිසා වෙනුත් අරගල නිසා වුණොත් ලර්නින් ලොස් එක මහා දැවැන්ත පීඩාවක් බවට පත් වුණා. ඒක එක පියවරක් විදිහට ගඩු අධ්‍යාපන ඇමතුන් ඔබතුමා අමාත්‍යාංශය කරපු සමීක්ෂණය තුළ තුනසේනිය දරුවන්ගේ අධ්‍යාපන මට්ටම පිළිබඳව ඉතාමත් සංවේදී ධනක එමනම් සම සංවේග දත්ත පද්ධතියක් තමයි ලැබුණේ අධ්‍යාපන අහිමි වීමේ කොයිතරම් ලොස් එකක් තියෙනවද කියන කාරණාව. ඔබතුමා දන්නවා මේ තුළ තවත් අර්බුදයක් පහුගිය දෙසැම්බර් 31 වෙනිදා රාජ්‍යයෙන් විශාල පිරිසක් විශ්‍රාම ගියන් පස්සේ ගුරුවරුන් විශාල ප්‍රමාණයක් අද හිඟ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඔබතුමා උත්සාහ ගතවා ගුරු විභාගයේ තියලා පහුගිය 25 වෙනිදා මේක යම් ප්‍රමාණයකට උපාධිධාරීන්ගෙන් සමනය කරන්න. නමුත් ඒක අධිකරණ ක්‍රියාදාමයක් නිසා පස්සෙර ගියා. දැන් මා නියෝජනය කරන දකුණු පළාත ගරු කථානායක දෙන ඔබතුමා නායකත්වයේ දකුණු පළාත ගුරුවරු 3000ක් අඩුයි. 3000ක් අඩුයි. ගුරුවරු 2000ක් නැතුව මේ කළමනාකරණය කරන්න බැරි තත්ත්වයක් තියෙනවා කියන තමයි අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියන්නේ. ඒක තුළ ගුරුවරුන්ට ස්ථාන මාරු වීම වල යන විදියක් නැහැ. අනුයුක්තියක් යන විදියක් නැහැ. බරපතල ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. පාසල් නැත්නම් කලාපවල පාසල් පවත්වාගෙන යන විදියක් නැහැ. ඒ නිසා ඔබතුමාගෙන් ඉල්ලනවා එකක් විද්‍යාපීඨ ගුරුවරු දැන් අවුරුද්දක් හමාරක් වෙනවා කඩුව තවසන් කරලා තාම පත්වීම් ටික දුන්නේ නැහැ. අමෙත්තමනේ ඒක කඩිනමෙන් කරන්න පහුගිය මාර්තු 31 දෙනවා කියලා තිබුණා. තාම විද්‍යාපීඨ ගුරුවරුන් පිළිබඳව කාරණා තව මාසයක් හමාරක් ඉස්සරහට යනවා කියන කාරණාව වාර්තා වෙනවා. දැන් මේ අධිකරණ ක්‍රියාදාමය නිසා උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම සම්බන්ධ කාරණාව පස්සර යනවා. ඒක තුල මම හිතන්නේ ඒ අධිකරණයේ සමග සම්බන්ධතාවය පත් කරලා මේක යම් එකඟතාවයක් අරගෙන විභාගය පවත්වන්න නැත්නම් පෙර පරිදිම පළාත් සභාවලට බලය දෙන්න ඒ උපාධිධාරී ගුරුවරු ගන්න. උදාහරණයක් දකුණු පළාතේ බලය දෙනවා නම් මාසිකවමාරක් දෙකක් තුල අදාළ අවශ්‍ය ප්‍රමාණය ගුරුවරු ටික ගන්න පුළුවන් කරවෙ මෙතුමනේ. මේ පාසල් 10000 ගානක ඉසුරුපායේ මේ කටයුත්ත කරන්න ගියාම පටලැවිලි ගොඩක් පටලැවෙනවා. ඒක නිසා ඒ උපාධිධාරී ගුරුවරු ටික ඔබතුමා බඳවා ගන්න විභාගය තියලා කටයුත්ත කරන්න ඉක්මනින්ම නොවේසේ නම් පෙර පරිදිම පළාත් වල දෙන්න පුළුවන් නම් මේ අර්බුදය විසඳන්න පුළුවන්. මේ අර්බුදය විසඳන කරුව මෙතුමනේ මං හිතන්නේ මේ ඉතාමත් වේගෙන් ඉතාමත් ඉක්මනින්ම කටයුතු කරන්න කියන එක ඔබතුමාගේ අවධානය යොමු කරනවා.
මේ මනපිර මන්තුමා ඉක්මනින් යන්න.
එමෙතුමනි විෂය කියන එක ඒ කියන්නේ විෂය කියන එක විශ්ව විෂයක් ඕනම විෂයක් කියන එක මේ කාටවත් ආවේනික විෂයක් නෙමෙයි අධ්‍යාපනයේ තියෙන විෂයන්. ඒ හින්දා මම පිළිගන්නේ නැහැ ඒ ප්‍රශ්න පත්‍රයේ හදපු කෙනාම මාගිස් කීම් එක හදන්න ඕනි කියලා. මොකද විවිධ දරුවෝ ලියනවා නම් විවිධ ක්ෂේත්‍රවල ඉඳගෙන ඒ දරුවෝ එක එක ක්ෂේත්‍රවල පැටිවලින් ඉඳලා ලියනවා නම් ඒ විෂයට මාගිස් කීම් එක හදන්න ඒ ගුරුවරයාම ඕනයි කියන එක හදපු එකනම ඕනයි කියන එක තීරණය නම් මං හිතන්නේ නැහැ හරි කියන එක. නමුත් මං ඔබතුමාගේ වෙන ප්‍රශ්නයක් යමු. පැහැදිලි කිරීමක් මම ඔබතුමා මට ඔන්නලත දැන් ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවා. දැන් දරුවේ ක්‍රීඩා සඳහා විශේෂ ක්‍රීඩා සුදුසුකම් දක්වන දරුවෙකුට වෙනත් ඉස්කෝලයකට යාමට අවශ්‍ය වුණාම ඊට වඩා උසස් විද්‍යාලයකට යන්න අවශ්‍ය වුණාම අර පරණ හිටපු පාසලේ අවසරය නැත්නම් අවසරය දුන්න නැත්නම් අවුරුද්දක් ක්‍රීඩා කිරීම තහනම් කරනවා. එතකොට ඒක දරුවා වෙනුවෙන් නෙමෙයි පාසල වෙනුවෙන් ගන්න තීන්දුවක් වෙලා
තියෙනවා.
දරුවා මූලික වෙච්ච අධ්‍යාපනයක් නම් සිද්ධ වෙන්නේ එහෙම වෙන්න
බෑනේ. ඒ ප්‍රශ්නේ විසඳගන්න බලනවා.
ගරු කථානායකතුමනි බොහොම ස්තුතියි අවස්ථාව දුන්නට. ගරු අධ්‍යාපන ඇමතුමනි මේ රටේ පෞද්ගලික පාසල් කියලා කොටසක් තියෙනවා. මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ නියාමනය වෙන්නේ නැති පහුගිය කාලෙත් අපි දැක්කා කිරිබත්ගොඩ පැත්තේ පාසලක විදුහල්පති දෙමව්පියෝ අතර සිදිච්ච කතා බහක් නිසා දරුවාට ඉස්කෝලේ පන්ති තහනම් කෙරුවා. ගම්පහ තියෙනවා තව පෞද්ගලික පාසල් ඒ වගේ ඒවා නියාමනය කරන්න වැඩපිළිවෙලක් හදන්න. මොකද ඒ අධ්‍යාපනය ලබන්නේ අපේ රටේ දරුවෝ.
ගරු කථානායකතුමී ප්‍රශ්න තුනට මම පිළිතුරු දෙන්නම්. ගරු මන්ත්‍රීතුමී අහපු ප්‍රශ්නය පාසල් පවරා ගැනීමෙන් පස්සේ අපේ රටේ වර්ග තුනක පාසල් තියෙනවා. එකක් රජයේ පාසල් 10145ක්. අනිත් පාසල් වර්ගය තමයි රජයේ ආධාර ලබන පාසල් 110ක් පමණ තියෙනවා. ඒ කියන්නේ ගුරුවැටුප් සහ නිල ඇඳුම් පෙළපොත් ලබා දෙනව නොමිලේ අනිත් පාලන කටයුතු කරන්නේ ඒ පාසල් වලින්මයි. ඊළඟ කොටස තමයි සම්පූර්ණම පෞද්ගලික පාසල්. රජයේ වැටුප් ගෙවන්නෙත් නැහැ, පෙළපොත් ලබා ගන්නවා, නිලඳුන් දෙන්නෙත් නැහැ. ඒක සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙන පාසල් කීපයක් තියෙනවා. ඔය හැරුණාම පසුගිය දශක දෙකේදී තමයි ජාත්‍යන්තර පාසල් නිර්මාණය වුණේ. ඒ ජාත්‍යන්තර පාසල් නියාමනය කරන්න ආයතනයක් නැහැ. ඒ සියල්ල ලියාපදිංචි වෙලා තියෙන්නේ සමාගම් පනතයට. එතකොට මේ පාසල් ජාත්‍යන්තර කියලා නම තිබ්බට මේවැය 99%ක් අධ්‍යාපනය ලබන්නේ අපේ රටේ දරුවෝ. හොඳ ජනප්‍රිය පාසල් ලැබුණ නැත්නම් කොහොම හරි ජාත්‍යන්තර පාසල් කරනවා. ඉංග්‍රීසි අධ්‍යාපනයත් ලබා දෙන්න ඕන නිසා ඉංග්‍රීසි මාධ්‍යෙන්. දැන් මේ සඳහා ජාතික අධ්‍යාපන කොමිසම මෙවර වාර්ෂික වාර්තාව ඉදිරිපත් කළා තිනවා. ඒක දැන්ට විමර්ශනයට භාජනය වෙනවා. ඒකේ එක පරිච්ඡේදයක් වෙන් කළා තිනවා. ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීම සඳහා නියාමන කොමිසමක් පත් කරන්න. ඒක අනුමතුනහම මම පාර්ලිමේන්තුවට ගේනවා. ඒක සම්මතුනහම අපිට ඒක නියාමනය කරන්න පුළුවන්. 350කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට ජාත්‍යන්තර පාසල් රට පුරා තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ තමයි අපේ මන්නපිරම මන්තුමා අහපු ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. එතුමාගේ එක ප්‍රශ්නයක් ඇහුවා, පේපර් සෙටර්ස්ලා කරපු පේපර් එක වෙන කෙනෙකුට මාකින් ස්කීම් එක හදන්න පුළුවන්ද කියලා. එහෙම නෑ, එහෙම කරලා නෑ සම්ප්‍රදායිකව. නෑ නෑ, එහෙම කරලා නෑ. ඔබතුමා ඕක සරලව කිව්වට හරි, පේපර් සෙට කවුද කියලාවත් කවුරුත් දන්නේ නැහැ. ඒක විභාග දෙපාර්තමේන්තුවේ එතුමයි විතරයි දන්නේ. එහෙම නැත්නම් මේ විභාගයේ රහස්‍යභාවය තියාගන්න බෑ. ඒක බන්දුල ගුණද නැමැතුමත් දන්නෝ. මෙතන ඉන්නෝ ජීඑල් පීරිස් මැතුම එතුම හිටපු වයිස් චාන්ස්ලර් කෙනෙක්. එතුමල්ල මාකී ස්කීම් එක හදන්නේ සාම්පල් සාම්පල් එකක් පරීක්ෂා කරලා බලලා. ඉතින් ඒක ඒක සාමාන්‍ය ක්‍රියාදාමයක වෙනවා. දැන් අපි මේ ක්‍රියාදාමයට යොමු කරන් තිනවා. අපි ඒක විසඳන්න දෙවෙනි කාරණේ ඔබතුමා අහපු ක්‍රීඩා පාසල්. ඒ කියන්නේ දක්ෂ කෙනෙක් ඉන්නවනම් එක පාසලකින් තව පාසලකට යනකොට ඒ පාසලට අවුරුද්දක් වෙනකන් ක්‍රීඩා කරන්න බෑ ඒ ටීම් එකට. ඒක යොදාගෙන තියෙන්නේ මම නෙවෙයි. ඔව්, ඒක කල් ඉඳලා තියෙන චක්‍රලේඛනයක්. ඉතින් ඔබතුමා ඒක උපදේශක කාර්ය සභාවට ගන්න, ඒක වෙනස් කරන්න අවශ්‍ය නම් අපි අදහස් අරගෙන අපි චක්‍රලේඛනය වෙනස් කරන්න පුළුවන්.
බොහොම ස්තුතියි. 27-2 යටතේ ප්‍රශ්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා අහන්න. ඔව් අධ්‍යාපන මැතිතුමා.
අන්තිම ප්‍රශ්නේ මම මුල් ප්‍රශ්නෙට පිළිතුරු දුන්නා උසස් පෙළ පරීක්ෂා.
මේ අපේ උපදේශක කාර්ය සභාවේදී ගත යුතු ප්‍රශ්න මේ මෙතන ගැන පාර්ලිමේන්තුවේ කාලේ නාස්ති කරන්නේ.
ඕලෙවල් එක්සෑම් එක අපි නිශ්චිත දිනකට පවත්වන්න හැකි උපරිම උත්සාහය ගන්නවා. මේ උත්තරපත්‍ර ටික පරීක්ෂා කළා අවසන් වෙච්ච ගමන් ගුරුවරුන් බඳවා ගැනීමේ ප්‍රශ්නය ආවේ. දැන් උපාධිධාරීන් 53,000ක් සංවර්ධන ධාරයට ගත්තා. මෙයින් 22,000ක් පාසල් ගතලා කිසිම වර්ණයකින් තොරව. විෂය ගැලපෙනවද කියන එක බැලුවේ නැහැ. මේ අයගේ වයස් සීමාවන් බැලුවේ නැහැ. ඒ ඔක්කොම දැම්මා. හැබැයි ගුරුවරු පුහුණු කරන්නේ හරියට නිලීම විදිහට නම් ගුරු විද්‍යාවල්වල, එහෙම නැත්නම් විද්‍යාපීඨවල. මොකද ගුරුවරුන් කියන්නේ හුදෙක් විෂයක් උගන්වන්න විතරක් නෙවෙයි, අධ්‍යාපන මනෝවිද්‍යාවත් එක්කයි ගුරුවරු පුහුණු කරන්නේ. ඒක පාසල් තුල පුහුණු කරන්න බෑ. එතකොට දැන් එක එක පෙස්සමක් ඉදිරිපත් වුණා ගරු කතානායකතුමනි, අවුරුදු 40ට වැඩි අයට අවස්ථාව දෙන්න කියලා. දැන් අවුරුදු 45 තමයි රජයේ සේවයට බඳවා ගැනීම. හැබැයි මේ බඳවා ගැනීම කරන්නේ වර්ණයක් කළා විභාගයෙන් තෝරලා සමුගම පරීක්ෂණත් එක්ක. අපිට අවශ්‍ය වෙන්නේ මේ හුදෙක් පුද්ගලයේ පන්ති කාමරයට යවීම නෙවෙයි. ගුණාත්මක භාවියොත් ගුරුවරයෙක් පන්ති කාමරයට යවන්න ඕනේ. ඔහුව පුහුණු කරන්න ඔහු ඇය. ඒකට අවුරුදු 3ක කාලයක් අපි දීලා තිනවා. ඒකට ජාතික අධ්‍යාපන ආයතනයේ PGD එක කරනවා, පෝස්ට් ග්‍රැජුවට් ඩිප්ලෝමා ඉන් এডুকেෂන් එක. ඉතින් ඒ ක්‍රියාදාමයක් තින්නේ. දැන් ඔබතුමා ඉල්ලීමක් කළා පළාත් සභාවට දෙන්නයි කියලා, අපිට ප්‍රශ්න නැහැ. හැබැයි පළාත් සභාවට පුළුවන් කමක් නැහැ. ඔය තියෙන සියලුම පුරප්පාඩු ටික පුරන්න ඔය තියෙන පාසල් වලට දාලා තියෙන ගුරුවරුන්ගේ උපාධාරින්නේ. ඒ නිසා තමයි දීපවත් විභාගයක් දීලා මේක කරන්න උත්සාහ කළේ. අපි ඒකට නීතිපතිතුමා පොඩක් ඉන්නකෝ, නීතිපතිතුමාගේ උපදෙස් අනුව අපි ඉදිරි ක්‍රියාමාර්ගය ගන්නවා. කඩිනමින් මේ නඩුව අවසන් කරගෙන අපි බලාපොරොත්තු වෙනවා පරීක්ෂණය.
ඔය ප්‍රශ්නේ උපදේශක කාර්ය සභාවට
විද්‍යාපීඨ ගුරුවරු අපි මේ මාසේ මුල වෙනකොට පත්වීම් ටික දෙනවා.
22 සජිත් ප්‍රේමදාස මැතිතුමා
රු කතානායකතුමනි,
ඔඩර් ප්ලීස් ඩෙපියුටි ස්පීකර් විල් ටේක් ද චේයාර්.
ගොන් ටෙලි මා ලාස්ට්
ක්වෙස්චන්. විපක්ෂ නායකතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙරට සීනි පරිභෝජනයෙන් 10%කට ආසන්න ප්‍රමාණයක් පැලවත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලා මගින් දේශීයව නිෂ්පාදනය කරනු ලබනවා. එමෙන්ම වත්මනේ මෙම කර්මාන්තශාලා මගින් එම ප්‍රදේශයේ පවුල් 102%කට අධික ප්‍රමාණයකට ඍජුහා වක්‍ර ලැකියා සපයනවා. එයින් නොනැවති මෙම කර්මාන්තශාලාවන්හි ආදායම උපයෝගී කරගනිමින් රුපියල් මිලියන 1200ක් පමණ වැය කරමින් නව ජෛව පොහොර කර්මාන්තශාලා දෙකක් ඉදිකිරීමට කටයුතු කර තිබෙනවා. එමගින් තවදුරටත් ප්‍රදේශයේ ජනතාවට නව රැකී අවස්ථා උදා කර දීමට හැකියාව ලැබෙනවා. එපමණක් නොව ප්‍රදේශයේ ආර්ථික සමාජීය සංවර්ධනයටද මහඟු දායකත්වයක් මෙම ආයතන මගින් හිමි වෙනවා. පසුගිය වසරේදී රුපියල් බිලියන 3ක වැඩිම ලාභයක් ඉපැයීමට සෙවනගල සීනි කර්මාන්තශාලාව සමත්ව තිබෙනවා. පැලවත්ත කර්මාන්තශාලාවද සෑම වසරකම පාහේ ලාභදායී ලෙස පවත්වාගෙන යාමට හැකි වී තිබෙනවා. මීට අමතරව මෙම කර්මාන්තශාලා දෙක මගින් පසුගිය මාර්තු මාසයේදී රුපියල් මිලියන 350ක් මහා භාණ්ඩාගාරය වෙත ලබා දීමටද සමත් වී තිබෙනවා.
එසේ තිබියදී මෙම ආයතනයන්ගෙන් රජයට ලැබෙන ආදායම් අහිමි කරගනිමින් 2011 අංක 43 දරන ඌන ක්‍රියාකාරී හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදේ කිරීමේ පනස යටතේ රජයට පවරාගත් පැලවත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලා නැවත පෙර ආයෝජකින් වෙත ලබා දීම සඳහා රජය සැරසෙන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට ක්‍රියා කළ යුතු මෙවන් කාලයකදී රජයට ආදායම් උපයා දෙන මෙවැනි ආයතන පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුව සැරසීම ප්‍රශ්නකාරී. එනිසා ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් හැටියට සලකලා මම පහත සඳහන් ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු රජයෙන් බලාපොරොත්තු වෙනවා. පැලවත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලා පෞද්ගලීකරණය කර තිබූ කාලවකවානුවේදී උක් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් කොපමණද? සීනි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් කොපමණද? රජයට පවරා ගැනීමෙන් පසු මෙම සීනි කර්මාන්ත ශාලා දෙකෙහි උක් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් කොපමණද? සීනි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් කොපමණද? පැලවත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලා සතුව අද වන විට පවතින වත්කම් ප්‍රමාණය කොපමණද? මෙම සීනි කර්මාන්ත ශාලා පෞද්ගලීකරණය කර තිබූ කාලවකවානුවේදී එම එක් එක් වර්ෂයන්හි කොපමණ ලාභයක් ලබා තිබේද? නැවත රජයට පවරා ගැනීමෙන් පසුව එක් එක් වර්ෂයන්හිදී ලැබූ ලාභය කොපමණද? 2011 අංක 43 දරන ඌන ක්‍රියාකාරී හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදේ කිරීමේ පනත යටතේ රජයට පවරාගත් පැලවත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලා නැවතත් පෙර ආයෝජකින් වෙත ලබා දීමට රජය තීරණයක් කර තිබේද? එසේනම් ඒ සඳහා පදනම් වූ කරුණු කවරේද? මෙම ආයතන ප්‍රතිව්‍යුහගතකරණයකට ලක් කිරීමේදී රජය අනුගමනය කරනු ලබන ක්‍රමවේදය කුමක්ද? මෙමගින් ආණ්ඩු අපේක්ෂා කරනු ලබන ආර්ථිකමය ප්‍රතිලාභය කුමක්ද? රජයට සැලකිය යුතු ආදායමක් ලබා දෙන මෙවැනි ආයතන ප්‍රතිව්‍යුහගතකරණය තුළින් රජයට අහිමිවන ආදායම උපයාගත හැකි විකල්ප ක්‍රමවේදයන් රජය හඳුනාගෙන තිබේද? ඒ මොනවාද? පැලවත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලා ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී එහි සේවක පිරිස සම්බන්ධයෙන් ගනු ලබන තීරණය කුමක්ද? ප්‍රතිව්‍යුහගත කරණයේදී එම සේවකින්ගේ රැකියා අහිමිවීමක් සිදුවේද? එසේනම් එම සේවකින්ගේ සුභසාධනය වෙනුවෙන් රජය ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද? මේ ප්‍රශ්නවලට පිළිතුරක් ලබා දෙන්නට පෙර ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මමත් විපක්ෂ නායකවරයා හැටියට මතු කරන්න කැමති ගරු සභානායකතුමාගේ අවධානය මේ කෙරෙහි බොහොම බරපතල ලෙස ඉල්ලුම් කරනවා. ඔබතුමා දන්නවා 2008 ඇලයිරක් 13 නීති අධ්‍යයන සභාවේ රෙගුලාසිය 2023 3/21 වෙනි දින පාර්ලිමේන්තුව විසින් 113 එරෙහිව එකක් ඡන්දෙන් පරාජය කරන ලදී. අනතුරුව 2023 3/22 දින පාර්ලිමේන්තුව විසින් එම රෙගුලාසිය අවලංගු කිරීම සම්බන්ධ දැනුම් දීම අධිකරණ අමාත්‍යංශ ලේකම් වෙත සිදු කරලා තිබේ. නමුත් ඊයේ දින එනම් 2023/4/3 දින පෙරවරු 11 වන විටත් එම රෙගුලාසි අවලංගු කිරීම පිළිබඳව නීති අධ්‍යයන සභාවේ සභාපති ගරු අගවිනිසුරුතුමා වෙත හෝ එහි ලේකකාධිකාරී නීති විද්‍යාලයේ විදුහල්පති වෙත අධිකරණ අමාත්‍යංශය මගින් අදාළ දැනුම් දීම සිදු කරලා නැහැ. 2023/4/4 වන දින අද දින වන විටත් නීති අධ්‍යයන සභාවේ නියමයේ පරිදි නීති විද්‍යාල විදුහල්පති විසින් පාර්ලිමේන්තුව මගින් පරාජය කරන ලද රෙගුලාසිය තවදුරටත් වලංගු නොවන බව සහ භාෂා ත්‍රිත්වයෙන්ම විභාග පවත්වන බවට නිල දැනුම් දීමක් සිදු කර නැත. ඒ අනුව ස්වභාෂාවන් මගින් නීති විද්‍යාලයේ විභාග ලිවීමේ අයිතිය තවමත් නීති විද්‍යාලයේ සිසුන්ට හරියාකාරව ලැබී නොමැත. ස්වභාෂා අයිතිය අහිමිවීම නිසා 2023 අප්‍රේල් විභාගයේ සඳහා අයදුම් නොකළ සිසුන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. පාර්ලිමේන්තුව විසින් අදාළ ගැසට් පත්‍රය පරාජය කිරීමට දින කිහිපයකට ප්‍රථම නීති විද්‍යාල අප්‍රේල් විභාගය සඳහා ලියාපදිංචි කිරීම අවසන් වෙලා තිබෙනවා. ගරු සභානායකතුමනි, දැන් මෙතන අඩුපාඩුකම් කීපයක් තිබෙනවා. මේ සභාවේම කතිකින් ඉදිරිපත් කරපු ආකාරයටම මේ සභාව උත්තරීතර පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවේ ගන්නා ලබන තීන්දුව తీරන ක්‍රියාත්මක කරන්නට මේ රටේ සියලුම ආයතන බැඳිලා තිබෙනවා. දැන් මෙතනදී 113ට එකක් අර පරාජය කරපු රෙගුලාසිය මතම විභාග පවත්වන තත්ත්වයක් හද නිර්මාණය වෙලා තිබෙනවා. මම අධිකරණ ඇමතිතුමාටත් ඒ නීති ශිෂ්‍යන් ඉන්න මොහොතේ ඇත්තටම අධිකරණ ඇමතිතුමාගේ අවසරය පරිදි ඒ ස්පීකර් ෆෝන් එක දාලා අපි මේ ප්‍රශ්නය ඇහුවාම අධිකරණ ඇමතිතුමා කිව්වා ඊයේ දවසේ ඔව් අපි ඒ නියෝගය යවුවයි කියලා. හැබැයි මේක ක්‍රියාත්මක කිරීමේදී උත්සාහයක් තියෙනවා. මොකද මං හිතන්නේ අද දවසේ හෝ හෙට දවසේ නිවාඩු දීමත් සමග ආපහු ඒ දූදරුවන් එන්නේ අර විභාගයට මුහුණ දෙන්න අප්‍රේල් මාසේ. ඒ තත්ත්වය මත මේ පාර්ලිමේන්තුව ගත්ත තීන්දුවත් කුණුබක්කියට වීසි කරන තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ නිසා ඒක පිළිබඳව ඇත්තම ගරු කතානායකතුමාගෙන් පැහැදිලි පිළිතුරක් ලැබුණේ නැහැ. ඒ වගේම අධිකරණ උපදේශක සභාවට අද මේ විද්‍යාලයේ විදුහල්පතිවරයා ගෙන්නලා මේ නියෝගය ක්‍රියාත්මක කරන්නට කටයුතු කරනවද නැද්ද කියන එක මම සභානායකතුමාගෙන් අහන්නට කැමතියි. ඒ වගේම මේ තත්ත්වය තුළ මේ විභාගයට ඉල්ලුම් කරන අවස්ථාව අහිමි වුණු ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් නැමතත් වරක් ඉල්ලුම් කරන්නට අවස්ථාව ලබා දෙනවද නැද්ද කියන එක ගැන මම අහන්නට කැමතියි. පැල්වත්ත සෙවනගල සීනි ප්‍රශ්නයත් සීනි කර්මාන්ත ශාලා ප්‍රශ්නයටත් මේ ප්‍රශ්නවලටත් ඔබතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ ගරු විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නෙට උත්තර. පළවෙනි ප්‍රශ්නය, පැලවත්ත සහ සෙවණගල සීනි කර්මාන්ත ශාලාවන්නේ නිෂ්පාදිත දත්ත ගරු විපක්ෂ නායකතුමනි, මම ඒක සභාගත කරන්න කමක් නැද්ද? දීර්ඝ පිළිතුරක්. ඒ වගේම පැලවත්තේ පුද්ගලික අංශය යටතේ 2002 සිට 2011 දක්වාත් දීර්ඝ පෙරතුරක් විපක්ෂ නායකතුමනි වගුව අංක 2 යටතේ මං සභාගත කරන්නම්. ඉන්පසුව පැල්වත්ත සහ සෙවණගල සීනි කර්මාන්ත ශාලාවන්නේ නිෂ්පාදිත දත්ත රජයට පවරා දුන්නාට පස්සේ ඒකත් දිග පිළිතුරක් ගරු විපක්ෂ නායකතුමනි වගුව අංක 3 හැටියට මං සභාගත කරන්න. දෙවනි ප්‍රශ්නය, පැලවත්ත සහ සෙවණගල සීනි කර්මාන්ත ශාලාවන්නේ වත්කම් පිළිබඳ දත්ත අවශ්‍ය නම් කියන්න පුළුවන් ගරු විපක්ෂ නායකතුමනි. ඒකත් දීර්ඝ උත්තරයක්. කෙටියෙන් කියනවා නම් දැනට එකතුව සියලුම වත්කම් එක්ක රුපියල් බිලියන 14කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒකත් මම සභාගත කරන්නම්. ඉන්පසුව පුද්ගලික අංශය සතුව පැවති කාලය තුලදී ලාභ පාඩු ගැන අපිට හොයන්න විදිහක් නැහැ. ඒකේ කිසිම ලේඛනයක් අපිට හොයා ගන්න බැරි වෙලා තියෙනවා. අද වෙනකන් රජයට පවරා ගැනීමෙන් පසු ලබන ලාභය සහ පාඩුව වගු අංක 6 හැටියට සභාගත කරන්නන් දීර්ඝ පිළිතුරක්. තුන්වෙනි ප්‍රශ්නයට උත්තරය නැත. හේතුව 2011 අංක 43 දරන ඌණ ක්‍රියාකාරී හෝ ඌණ උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත යටතේ 2011-11-1 වන දින රජයට පවරා ගන්නා ලද ඌණ උපයෝජිත වත්කම් නැවතත් මුල් ආයෝජකයන් වෙත ලබා දීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම යන මැයින් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශය සම්බන්ධව ලබා දී ඇති අංක ආමප ඇල ඉරක් 23 ඇල ඉරක් 0.462 ඇල ඉරක් 604 ඇල ඉරක් 0.47 හා 20/23/3014 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව අමාත්‍ය මණ්ඩල සංදේශය යෝජනා අංක 2.1 මගින් දක්වා ඇති රජය වෙත පවරාගත් උක්ත පනතේ දෙක උපලේඛනයේ ඇතුළත් දේපල වන්දි නොලබන ලද ආයෝජකයන් වෙත නැවත ලබා දීම සලකා බැලීම සඳහා මහා බණ්ඩාගාර ලේකම් වෙත බලය පැවරීමට ප්‍රතිපත්ති තීරණයක් ගැනීම යන යෝජනාව සම්බන්ධයෙන් මහා බණ්ඩාගාර ලේකම් වෙත බලය පැවරීමට ගරු අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිමත්වය වශයෙන් තීරණයක් ගෙන ඇත. ඒකත් සමග ඔබතුමාගේ හතර සහ පහ ප්‍රශ්න වලට පිළිතුරු ඒ සමග ලැබේවි.
විපක්ෂ
නායකතුමනි, මම හිතන්නේ ලොකු වේලාවක් ගත වෙලා තිබෙන නිසා මම එතුමා ලබා දුන්නු පිළිතුරු පරිශීලනය කරලා ඒකට අදාළව තවදුරටත් ඉදිරියේදී ප්‍රශ්න අහන්නට මම නිදහස ඇති කර ගන්නවා. මොකද එතුමා වගු ගණනාවක් සභාගත කරා, ඒක පරිශීලනය කරලා අපි ඉදිරියට ප්‍රශ්න කරන්නට අදහස්
කරනවා. අධ්‍යාපන ඇමතුම,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා, 27-2 සමග මහවුව ප්‍රශ්නයක් තම මන්ත්‍රීවරු කීප දෙනෙක් මතු කළා. මේ ගරු සභාවේදී පසුගිය සභා වාරයකදී අපි නීති විද්‍යාලයේ අවසාන වසරේ සිංහල මාධ්‍යෙන් හෝ දෙමළ මාධ්‍යෙන් තමන්ගේ මවුබසින් අවසාන පරීක්ෂණයට පෙනී සිටි නිසා මේ වර්ෂයට අදාළව මේ ඒ භාෂාවන්ගෙන් ලිවීමට අවසර දීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනය නිකුත් කළා. ඒක උපදේශක කාර්ය සභාවට අරගෙන අධිකරණ කටයුතු අමාත්‍යංශයේ සභාවේ න්‍යායපත්‍රයට ඇවිල්ලා එදා අපි තීන්දුව කළා. ඡන්ද විමසකම් ලක් කළා 113-1 හැටියට. ඒක මේ ඒ ගැසට් නිවේදනයේ ක්‍රියාත්මක නොකිරීම සඳහා සභාවේ අනුමැතිය ලබා දුන්නා. දැන් ප්‍රශ්නේ පරාජය කළා. දැන් ප්‍රශ්නේ තියෙන සභාවේ ගරු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තමයි අනුක ව්‍යවස්ථාවේ 76 වගන්ති 8 පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය කියන්නේ වෙනත් ආයතනයක් නැහැ. පාර්ලිමේන්තුව හා සමානව නීති සම්මත කරා. ඒක තමයි ප්‍රධානම පරමාර්ථය. එහෙමනම් පාර්ලිමේන්තු විසින් වැඩි ඡන්දයෙන් සම්මත කරපු ඒ යෝජනාව අධිකරණ අමාත්‍යංශය හරහා නීති විද්‍යාලයට ගිහිල්ලා ඒක ක්‍රියාත්මක විය යුතුයි. ඒක තමයි ගරු මන්ත්‍රීතුමන්ලා මේ පාර්ලිමේන්තුවේ සඳහන් කළේ. එතකොට මෙතන වරප්‍රසාද කඩමින් වෙන්නේ ඒක මන්ත්‍රී එක්කෙනෙක් නෙමෙයි, 113 ඡන්දෙත් දුන්නා. ආ, බහුතරයම ඡන්දෙ දුන්නා. එතකොට මුළු පාර්ලිමේන්තුවම. ඉතින් ඒක නිසා අද බොහෝ වෙලාවට පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ගැන බොහෝ දෙනා තැන් තැන්වල කතා කරනවා. නමුත් පාර්ලිමේන්තුව විසින් සම්මත කරපු යෝජනාව සම්බන්ධයෙන් ගරු කතානායකතුමා මගින් නැවත වරක් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඒක අධිකරණ අමාත්‍යංශයට ගියාද, එතනින් නීති විද්‍යාලයට ගියාද කියන කාරණේ. එහෙම නැත්නම් දැන් අද උපදේශක කාර්ය සභාව තියෙනවා, එතෙන්දී පුළුවන් අධිකරණ අමාත්‍යංශයට ඒ පිළිබඳව පිළිතුරක් ලබා දෙන්න.
විපක්ෂ නායකතුමා,
දැන් මෙහෙමයි මෙතන ප්‍රශ්නය. දැන් නිවාඩු කාලේ එන්නේ, හරි. එතකොට මේ දරුවෝ ආපහු වෙන්නේ විභාගෙට මුහුණ දෙන්නමයි, 24 හෝ 25 පාර්ලිමේන්තු රැස් වෙන්නේ එදාට. ඉතින් මේ අන්තර් කාලය උපයෝගී කරගෙන මේ පාර්ලිමේන්තුව ගත්ත තීන්දුව අබමල් රේණුවකටවත් ගණන් ගන්නේ නැතුව, පායට පෑගෙන දූවිලි තරම්වත් ගණන් ගන්නේ නැතුව එහෙම අත්නෝමතිකව ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද? ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේ ගරු නියෝජ්‍ය කතානායකතුමා හරහා ඒ විදුහල්පතිවරයාට නියෝගයක් ලබා දෙන්න. අද අධිකරණ උපදේශක කාරක සභාව තිබෙනවා නම් ඒකට එන්න කියලා. එහෙම නැත්නම් ඔබතුමා සභානායකවරයා හැටියට එතුමාව කැනවලා මේ පාර්ලිමේන්තුවේ ගත්ත තීන්දුව නෑ නිත්‍යානුකූලව ලබා දෙන්න. මොකද දන්නවද, අර නෝමල් ප්‍රොසීඩියර් එක යන්නේ නැහැ. දැන් මීට සති දෙකකට ඉස්සෙල්ලා ගත්ත තීන්දුව ඊයේ දවසේ වෙනකොටවත් ගිහිල්ලා නැහැ යාට. එතන තියෙනවා මොකක් හරි කුමන්ත්‍රණයක්. ඒ නිසා එකට පියවරක් ගන්න.
හරි. ගෙවෙන්ද කුමාර්,
ගරු විපක්ෂ නායකතුමනි,
නියෝජ්‍ය කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, මේ අර මෙතුමා කිව්වා වගේම
සභාවේදී
තප්පරයක් දෙන්න. නියෝජ්‍ය කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේම මෙතුමා කිව්වා වගේම වරප්‍රසාද කඩවීමක් වෙලා තියෙනවා. දැන් අපි තීන්දුව අරගෙන අති බහුතරයකින් සම්මත වෙච්ච තීන්දුවක් සති දෙකක් පුරාවට ක්‍රියාවට නැගිලා නැහැ. ඒ නිසා අපේ වරප්‍රසාද කඩ වෙලා තියෙනවා. කරුණාකරලා ඒ කඩවීමට අදාළ නිලධාරීන්ව මේ පාර්ලිමේන්තුවට ගෙනලා උන්ට සුදුසු ඒ ක්‍රියා කරන්න විතරක් නෙවෙයි කඩ කිරීම සම්බන්ධයෙන් සුදුසු දඬුවම් කරන්නත් අපි කටයුතු කරන්න කියලා යෝජනා කරනවා.
හොඳයි, බොහොම ස්තුතියි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ක්‍රියාදාමය අනුගමනය වුණාද නැද්ද කියන එක පළමුව පරීක්ෂා කළ යුතුයි.
හොඳයි.
නියෝගයේ ගියාද නැද්ද කියන එක ඊළඟට තව සති දෙකකට වැඩි ප්‍රමාණයක් තිබෙන නිසා අපව ආරම්භ කරන්න ඕන හැටියේ මේ කාරණේ sannivedanaya කරන්න පුළුවන්.
ඒ
නවීන තාක්ෂණයන් අනුව ඊළඟට පාර්ලිමේන්තුවේ එකේ සම්මත වූ බව සියලුම මාධ්‍ය වාර්තා කළා. ඒක ඒක අනිවාර්යයෙන්ම අර ඉම්ප්ලයිඩ්.
හරි, බොහොම ස්තුතියි කරුමුතු. ඊළඟ පෙරමතුමයි.
තුමා මේක අපි පාර්ලිමේන්තුවෙන් අනුමත කරේ මාර්තු 21 වෙනිදා. මාර්තු 22 වෙනිදාම පාර්ලිමේන්තුව විසින් මේ ගැන අධිකරණ අමාත්‍යාංශ ලේකම්තුමා දැනුම් දුන්නා තියෙනවා. දැන් තියෙන්නේ අධිකරණ අමාත්‍යාංශ ලේකම්තුමා මේක නීති විද්‍යාලයට දැනුම් දුන්නද නැද්ද කියලා අපි දන්නේ නැහැ.
හැබැයි ඒක හොයලා බලන්න.
හැබැයි නීති විද්‍යාල විදුහල්පතිතුමා කැඳවුවා නම් අද හවසේ තියෙන අධිකරණ උපදේශක කාර්ය සභාවට අපිට එතුමන් අහන්න පුළුවන් මේක ලැබුණාද නැද්ද
කියලා. නවරත්න මන්තුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ ගෙවිඳි කුමාරතුංග මන්ත්‍රීතුමා යෝජනාවක් විදිහට ගෙනාවා මේ පාර්ලිමේන්තුවම එකතු වෙලා සියලු දෙනාම යෝජනාවක් විදිහට සම්මත කරපු මේ කටයුත්ත වරප්‍රසාද කඩවීමක් සේ සලකලා එතුමා යෝජනාවක් ඉදිරිපත් කරලා තිනවා. යෝජනාව මම ස්ථිර
කරනවා.
නායකතුමනි, ඊට පෙරාතුව අපි හරියට සැකහැර දැනගන්න ඕනේ මේ මේක sannivedanaya වුණාද නැද්ද කියන්නේ.
ඒක හරි.
ඒක ඒක සොයා බලලා අද උපදේශක කාර්ය සභාවට ඒක වාර්තා කරන්න
ඕනේ. උපදේශක කාර්ය සභාවදී ඒක මත දැනුම් දෙන්න.
නෑ. ඔව්.
නෑ නෑ ගරු එමතුමා කියන්නේ sannivedanaya.
ඒක ඉස්සෙල්ලා පරීක්ෂා කරලා බලන්න
බෑ. මාසර් මන්තුමා.
මයික් එක දෙන්නකෝ.
දැන් දීලා තියෙනවා.
කතානායකතුමා දැන් ഇതുවක් කරපු යෝජනා ඇරියට දැන් මේක අවසන් කරන්න පුළුවන්නේ. ඒ අද කාර අද උපදේශක කාර්ය සභාව තියෙනකොට එයා වෙන්න කියන්නේ. ඔබතුමා පුළුවන් පුළුවන් එතුමා බෑ කිව්වා. පුළුවන් පුළුවන්නේ. එන්නේ කියන්නේ. හරිනේ
පෙරේ. එතුමා බෑ කිව්වේ නෑ. එතුමා කියන්නේ කාර්ය සභාවේදී.
හරිද? ඔබතුමාට නෙවෙයි. එතුමාට පුළුවන්නේ. ඔබතුමාගේ මාර්ග
ඩොක්ටර්
වන්දාර. හරිද? එන්නේ කියන්නේ.
හරිද? සභානායකතුමා දැනුම් දුන්නේ කාර්ය සභාවේදී අවශ්‍ය සංවිධානය වෙලාද කියන එක දැනුම්
දීලා. නෑ නෑ එන්නේ කියන්නේ. යාට හරිනේ පුළුවන්නේ. මේක පාර්ලිමේන්තුවනේ. උත්තරීතර සභාවනේ මේක.
හොඳයි. ඒ පිළිබඳ අවශ්‍ය කටයුතු සිදු කරන්න. බොහොම ස්තුතියි. ඔව් ගෙවෙන්දු කුමාර් තුමතුමා.
මේ වෙලාව නැත්තම් කරුණාකර සංවිධානයේ නොකරුපයට ඒ දැනුම් දීම නොකරුපයට විරුද්ධව පීවර ගන්න. ඒ සඳහා අපි තමයි යෝජනාවක ඉන්නේ.
අනිවාර්යෙන්ම
දැනුම් දුන්නද නැද්ද කියන එක සොයා බලන්න. දැනුම් දීලා ක්‍රියාත්මක කරනනම් ක්‍රියාත්මක නොකරුපයට විරුද්ධව පීවර ගන්න. දැනුම් නොදීමට කටයුතු කරනනම් දැනුම් නොදුන්නාට විරුද්ධව පීවර ගන්න.
හරි. බොහොම ස්තුතියි ඔබතුමා කරන්න. ඒක තමයි. දැන් හවස දැන් තියෙනෝනේ කාර්ක සභාවදී දැනුම් දෙන්නම්. හොඳයි. බොහොම ස්තුතියි.